මෙහෙමයි අර ලෝකෙට අයිති පැහැදිලි කිරීමුයි ලෝකෝත්තර මට්ටමයි කියන්නේ ටිකක් වෙනස්. දැන් මේවා හොයනවා කියන එක මේ ඇත්ත ඇති හැටි දැනගන්න හොයන්න ඕන, පරීක්ෂණ කරන්න. අපිට තමයි ආර්ය පරිශ්‍රණ කියන්නේ. අහු ආර්ය පරිශ්‍රණ.
සර් මම
පටිච්ච සමුප්පාදෙමයි මේ කතා කරන්නේ. මම මේ වචන ටික කිව්වේ ඇතුළේ. ඉස්සෙල්ලා බල්ලගේ කතාව තේරුම් ගන්න හොඳට. බල්ලගේ උපමාව හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ අපේ එකට දාන්න. දැන් බල්ලගේ එක තේරුම් ගත්තද බලමු වැඩියෙන්. බල්ලා වතුරට එවිලා බල්ලෙක් ඉන්නවා කියනකොට පටිච්ච සමුප්පාදය හැදුන හැටි බලන්න පුළුවන්ද බලන්න. දැන් බල්ලගේ අවිද්‍යාව තියනවාද? ඇත්ත ඇති හැටි නොදන්න කමට කියන අවිද්‍යාව නේද? ඇත්ත ඇති හැටි නොදන්න කමනේ පළවෙනි දේ. මේ ඡායාවක් මෙතන වැටෙන්නේ කියන එක මේ කතාව දන්නේ නෑනේ නේද? ඒ අවිද්‍යාව මුල් වෙලාමයි අවිද්‍යාවෙන් කරන සංඛාරය. ඒක තමයි අර බල්ලෙක් ඉන්නවා කියන එක සංඛාරය. චේතනාව. නේද? එහෙනම් මේ බල්ලා ඉන්නවා කියලා දැනගත්තේ මොකෙන්ද? විඥාණය. නේද? දැන් බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න ස්වභාවයනේ විඥාණය කියන්නේ. නේද? ඒ විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ මොකද්ද දැන්? ඇත්ත රූපයක්ද නාම රූපයක්ද? සතර මහා ධාතු රූපයක්ද නාම රූපයක්ද දැන් විඥාණයට අරමුණු වෙලා තියෙන්නේ? නාම රූපය. අපන්න නාම රූප කියන අදහස ටික ටික එයි. විඥාණයට අරමුණ වෙන්නේ නාම රූප. ඒ කියන්නේ නාම ටිකෙන් හදලා දීපු රූපයක්. නාම ටික මොනවද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකා. ඔය ටිකට අදාළ ගැට ගැහුව රූපය. ඕක තමයි විඥාණයට පෙන්නේ. හරි. හැබැයි මතක තියාගන්න මේ මුලා වුණ විඥාණයට මායාකාරී විඥානෙට නාම රූපේ දර්ශනය වෙන්නේ ඒ වුණාට විඥානේ හිතන්නේ ඇත්ත රූපයක් තේනවා කියලා. ඇයි අවිද්‍යාව යෙදিলা? එතකොට ඒ රූපේ අත්දකින්න ආයතන ඕන නේද? දැන් රූපේ බාහිර රූපේ අත්දකින්න මේ පැත්තේ ආයතන ඕන. ඇහැක් හරි කනක් හරි නාසය සලායතනිය. නාම රූප වච්ච සලායත නාම රූපේ රැවටුණ හිඳයි සලායතනේ උන. හරි. නාම රූපේ ඇත්ත රූපයක් කියලා හිතපු හිඳා ඒක අත්දකින්න සලායතන ඕන වෙනවා. ආයෙ ආයෙ ඇහැක් උපද්දලා බලන්න පුළුවන්. කනක් උපද්දලා අහන්න පුළුවන්. නැත්තම් කාය ආයතන උපද්දලා අල්ලන්න පුළුවන්. තේරෙනවද? නාම රූපේ ඇත්ත ඇතේට නදක්මමයි සලායතනේ. නාම රූප පච්චය සලායතන. සලායතන එනකොට පස්සේ එනවා නේද? ඒ නිසා වේදනාවක් විඳිනවා. දැන් එහෙන් දැක දැක වේදනාව විඳින්න පුළුවන්. ඈ එතකොට අපිට දවල් තරුත් පේනවනේ. ඔව් ඒවා සමහර විට විනාශ වෙලා ඉවරයි. අපි මෙහෙ හිතනවා අන්න තාම තියෙනවා. තණ්හාව ඇතුල් වෙලා ඉවරයි දැන්. දැන් ඕකේ. ඔව් තණ්හාව කියන එක නෑ අපි පුරුදු වෙලා තියෙන තණ්හාව නැති කරන එක විතරයි හොයන්නේ. මතක තියාගන්න තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව ඇති වෙන්න හේතු නැති කරන්න. බින්දි වේදනා පත්‍ය තණ්හා කියලා පෙන්නන්නේ ඒකයි.
ඒ වේදනාවත් එක්කම තණ්හාවක් එනවා.
ඔව්. ඒ කියන්නේ ওই වේදනා ಜಾති තුනට වැටෙන්නේ මුලා වෙලාමයි. සක වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියනකොට ලෝකෙට අහුවිලා ඉවරයි. ඒ ලෝකෙට අහිති දෙයක් මැදි තමයි ওই වේදනා තුන තියෙන්නේ. රහතන් වහන්සේට ওই වේදනා තුන නෑ. රහතන් වහන්සේට තියෙන උපේක්ෂාව. අපේ තියෙන සැප වේදනාවේ ඇලීම තියෙනවා, දුක් වේදනාවේ ගැටීම තියෙනවා, අදුක්කම සුඛයේ මෝහය. නේද? උපේක්ෂා කියන්නේ අදුක්කම සුඛ නෙවෙයි. අපේ තියෙන්නේ මෝහය. හරි. මේ ආර්ය මාර්ගයේදී තමයි උපේක්ෂාව වෙන්නේ. මේ ඇත්ත ඇති හැටි දකින්න. වතුරේ තියෙන රූපෙට නාම රූපයක් කියන්නේ. වතුරේ තියෙන රූපෙට නෙමෙයි. වතුරේ තියෙන ඡායාව දැකලා බල්ලා හදාගත්තු රූපයක් තියෙනවා. එළියේ ඉන්නවා කියලා බල්ලෙක්ව හදාගෙන තියෙනවා. මේක නාම රූපයක් නෙමෙයි. නාමික රූපයක් නෙමෙයිද? අන්න ඕක තේරෙනවා නම් අන්න යම් කිසි දැක්මක් කියලා. බෝතලයක් අපි මනසෙන් හදපු රූපයක් මේ දකින්නේ කියලා නිකන් හරි නුවණක් එනවනම් ඒක ලොකු දැක්මක්. ඒ මට්ටමට එන්න ඕන. ටික ටික ඒ දකින්න මනස පුරුදු කරන්න තියෙනවා. ඒ බෝතලයක් නැහැ කියන එක ඇත්ත තත්ත්වෙ නෙමෙයි. ඒකත් දෘෂ්ටියක්. දැන් මේ මේක කියලා බෝතලයක් නැහැ කියලා කියන්නත් එපා. ඒකත් ඇත්ත ඇති හැටි දැක්ම නෙවෙයි. තියනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. ඒක තමයි මේ ගහමේ ගැඹුර. දැන් මේ කියන්න හදන්නේ බෝතලයක් නැහැ කියලා නෙවෙයි. අන්න හරි. කැමරාවකින් රූපගත කරා. දැන් ඇහැ කියන්නේ කැමරාව. ගත්තා ස්නැප්ෂොට් එක. නැව ඕකමයි කරන්නේ. මේ ඇහැ කියන්නේ කැමරාව. කැමරාවෙන් ගත්ත ෆොටෝ එක. ඕක තමයි අර ප්‍රසාද රූපේ. නෙගටිව් එක. ඕක ඩිවලොප් කරන එක තමයි විඥාණයෙන් කරන්නේ. එතකොට අපි බලන්නේ ෆොටෝ එකක් දිහා. ඒ එතනක් තියෙනවා. ඒ ලොකු අදහසක්. දැන් අපි එළියේ තියෙන රූපේ දකින්නව නම් මොකටද කණ්ණාඩි දාන්නේ? කන්නාඩි දාන්නේ අර මේ ප්‍රතිබිම්බය පැහැදිලි කරන්න තව ටිකක්. එතකොට මෙන්න මේ දැන් ආයතනය අපිට දැන් අපි දන්න අර විද්‍යාවෙන් දන්න ටිකක් ෆිසික්ස් වලින් දන්න ටිකක් උදව් කරගන්න පුළුවන්. මේ ඇහි ලෙන්ස් එකෙන් මෙහෙම ප්‍රතිබිම්බයක් හැදෙනවා කියන එක දන්නවනේ නේද? කාච් එකකින් ප්‍රතිබිම්බයක් හදනවනේ. දැන් ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බලන්න ගියාම චිත්‍රපට ශාලාවක මොකද කරන්නේ? ඒකේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ලෙන්ස් එකක්. ඒ ලෙන්ස් එකෙන් තිරයට අර ප්‍රතිබිම්බය ප්‍රොජෙක්ට් කරනවා. දැන් අපි ඔබට ඔය තිරේ දිහා ස්ක්‍රීන් එක දිහා බලා ඉන්න පුළුවන්. ඒකනේ කරන්නේ ෆිල්ම් මෝල් එකේ ගිහින් ප්‍රොජෙක්ට් එක දිහා බලන්නේ නෑනේ නේද? තිරේ දිහා බලන්නේ. එතකොට තිරේ වැටෙන එක එක රූප වර්ණ රූපේ එහාට මෙහාට වෙනස් වෙනවා නේද? දැන් ඕකට කතාව හදන්නේ කවුද? අපි අපේ හිත ඇතුලේ නේද? අර දියැලක් මේ ඉන්නේ මෙයා, අරයා මෙයා කියලා අරකේ වැටෙන ඡායා ටික තේරුම් දෙන්න. එඩිටර් ඉන්නේ, සංස්කාරක ඉන්නේ කොහෙද? Taman තුල. අර වෙන නමක් දැම්මට සංස්කාරක මෙයා කියලා. එයා නෙමෙයි සංස්කරණය කරන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා
දෙනවා.
ඒ මහත්තයා කිව්වේ ඒ වෙන අර්ථකින්. එතන මොන ඇඳුම් ඇඳගෙන ගියත් කාටවත් ප්‍රශ්නයක් නෑ. පන්සලට එහෙම ගියොත් ආමුදුරුව බැනලා එළවනවනේ. අයියද ඒ කතාව කිව්වේ උපාදාන. ඔය එක එක තේරුම් ගන්න පුළුවන්. නෑ 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 කොහොම හොයන්න බෑ උපාදානය තිබුණාද නැද්ද කියලා. අර බල්ලත් කියේ මං ඉතින් බල්ලෙක් ඉන්නා දැක්කට උපාදාන කළේ නෑ නේද? බල්ලෙක් ඉන්නා දැක්කා විතරයි. ඉතින් මොකද්ද ඔය කියන උපාදාන? දෘෂ්ටිගත වෙනකොට ඔය ඔක්කොම වෙලා දැන් නැති බල්ලෙකුට ඉන්නවා කියනකොට මුළු පටිච්ච සමුප්පාදෙම හටගෙන මෙතන උපාදානෙ විතර නෙවෙයි දන්නාව අර මුල තියෙන ටිකත් රැවටීම ඇති වෙලා අවිද්‍යාවේ ඉඳන් උපාදානෙට යනකම් සේරම වෙනවා. මෙහෙමයි දැන් මේක කිව්වා කියලා ඕක කරන්න බෑ. හැබැයි ඉස්සෙල්ලා අවබෝධ කරනවා නම් මෙහෙම දෙයක් වෙන්නේ කියලා. සත්‍ය ඥානයට මේ ටික ටික ගේන්න. සත්‍ය ඥානය ආවම තෘප්තියක් තියනවා කරන්න. හරි. මේ සත්‍ය ඥානය නැති කෙනාට තෘප්තිය කරන්න බෑ. මෙහෙම දෙයක් වෙනවා කියලා අනුමාන ඥානයක්වත් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක අවබෝධ කරගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. දැන් බල්ලා ඉස්සෙල්ලා දැනගන්නකොට මං මුලා වෙලා ඉන්නවා කියලා මෙයා කියන්නේ ඇත්ත වෙන්නේ ඇති කියලා අනුමානයක් එන්න. එදාට තමයි ඌ ඒකෙන් මිදෙන්න වැඩ පිළිවෙල කෙරෙන්නේ. තේරෙනවද? රැවටිලා ඉන්නවා කියන එක දැනගන්න ඕනේ. ඒ දැනගත්තා කියන්නේ රැවටීමෙන් මිදුණා නෙමෙයි. රැවටීමෙන් මිදෙන්න තව වැඩ පිළිවෙලක් තියෙනවා. සම්මාදිට්ඨියාව කියන්නේ මාර්ගේ වැඩුණා නෙමෙයි, මාර්ගේ පටන් ගත්තා. ආරේ මාර්ගේ පටන් ගන්න එතන. දැන් ඕක ආපු ගමන් මේ ඉවරයි කියලා හිතන්න එපා. මෙහෙම දෙයක් වෙනවා කියලා මේ ගන්න හදන්නේ පොඩ්ඩක් අනුමාන ඥානයක්. ඒකයි ඥානන්ත. එතන සම්මා වායාමයේ ඉන්නේ සම්මා දිට්ඨිය ආවට පස්සේ. සම්මා දිට්ඨියෙන් තොර සම්මා සංකප්පෙකුත් නැහැ, වායාමෙකුත් නැහැ. ඒකයි මේ සම්මා දිට්ඨිය හදාගන්න කියන්නේ. ඇත්ත ඇති හැටි දකින්න. සත්‍ය ඥානය ඇති කරගන්න. එතකොට ඒකට අනුව හිතනකොට සම්මා සංකප්පය. ඒකට අනුව වීර්ය කරනකොට, ඒක ඇත්ත දකින්න වීර්ය කරනකොට සම්මා වායාමය.
සම්මා වායාමය
ලැබුණ අපි උපන්න අපස්කල්පයේ පොඩි දෙයක් කොහොමද අකුසල් කොහොමද අපි අයින් කරගන්නේ? නූපන් නෑ නෑ ඒකට එන්නේ හැටි කියන්නේ නෑ. මේක කිව්වට ඕක නොකර ඉන්න බෑ. ඒ උත්සාහ දරන්න ඕන කොහොමද කියලා තේරුම් ගන්න. කොහොමද වෑයම් කරන්නේ කියලා අවබෝධයක් එන්නේ නැතයි මොන විදිහටද කරන්නේ. ඒක තමයි සත්‍ය ඥාණයෙන් එන්නේ. ඒ කියන්නේ මේක දැනගත්තට පස්සේ ගමන් දන්නවා මෙන්න මේක කළොත් මේ අවබෝධයට යන්නේ. ඒක නොදැන කරන්නේ කවුරුවත් තියපු එකක් කරන මේ අන්දව ඔහි එක එක ඒවා කරනවා එහෙම දෙයක් නෙමෙයි බුදුදහම මේක දැනගෙන දැකලා කරන්න ඕනේ බෑ 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 අපිට චේතනා පහළ වෙන එක නවත්තන්න බෑ දැම්ම සා ඒක අවබෝධයෙන් එන එක හරි මේ මාර්ගේ වැඩෙනකොට එන එක දැන් අපි මුලින් කරන්න ඕන රැවටුණාට පස්සේ හරි රැවටුණා කියලා දැනගන්න ඒකක් දන්නේ නැතුව මේක කරන්න බෑ ඉස්සෙල්ලා දැනගන්න ඕන රැවටුණේ එක රැවටුණා කියලා දැනගන්න නෑ ඒකක් දන්නේ නෑ ඒකයි මේ ප්‍රශ්නේ ඒක දැනගත්තට පස්සේ කරන්න ඕන එක වැඩෙනවා මොකද ඒක රැවටීමේ මිදෙන්නමනේ දැන් ඊළඟට ක්‍රියා කරන්න හරි ඊට කලින් මේක තව තව අවබෝධ කරන්න දැන් අවබෝධ කිරීමමයි ඊළඟට වීරය වෙන්නේ දැන් අපි බලමු ඔය ඉතින් ළමයින්ට කියන්න බෑනේ නේ දැන් මේ විශේෂයෙන් මට කියා දෙන්න පුළුවන් දැන් ගණන් උගන්නන අයට මේ අපි ඔක්කොම ටීචර්ස්ලා නම් මම පොඩි හිතන්න දෙයක් කියන්නද දැන් අර සරල රේඛාවක් සරල රේඛා දෙකක් කැපුණාම මොකක්ද වෙන්නේ ලක්ෂය මේ ඔතන හරහම යන එක එක අතට අපිට රේඛා ගහත හැගිනි මේවා ගහනකොට ගහනකොට මේ ලක්ෂයට මොකද වෙන්නේ ටික ටික බෝලයක් ගෝලයක් වෙනවා එහෙනම් තර රවුමක් වෙනවා ලක්ෂය ඉරි ගොඩාක් මෙහෙම මෙහෙම ගහනවා කිය නේද අරක ටික ටික ලොකු වෙනවා නේද රවුමක් දකින්න පුළුවන් නේ ඔක 3D බැලුවොත් ගෝලයක් වෙනවා හැම අතටම ඉරි ගැහුවොත් අපි 2D විමාන බැලුවොත් මේ එහෙම රවුමක් පේන්නේ ඔක අනිත් අතටත් මෙහෙම ඉරි ගැහුවොත් ගෝලයක් වගේ මැද පේනවා පේනනවා මේ කියන එක ඉරි ගොඩාක් ගහනකොට ගහනකොට මැද්දේ බෝලයක් හැදෙනවා නේද දැන් අපිට ගෝලයක් පේනවා නැත්තම් රවුමක් පේනවා දැන් ඕකේ අනිත්‍යත්ත කරන්න ඔය එක ඉර ඉර අයින් කරන්න අපි ගෝලය අයින් කරන්නේ නැහැ ඉර සරල රේඛාව රේඛාව අයින් කරගෙන යනවා දැන් ගෝලයට මොකද වෙන්නේ ඉබේම නැති වෙලා කවුරුත් ගෝලේ අරන් ගියාද කොහෙවත් කවුද ඒක හැදුවේ එතකොට ඔන්න වයින් දකින්න පුළුවන් ධර්මෙ ඒ කියන්නේ මේ ලෝකය අපි හදන එකක් කියන එක අපිට පේන්නේ මේ සලායතන ආයතන හය උදව් කරගෙන අපි හදන එකක් තමයි මේ ලෝකය කියලා දැනගන්න දැන් බල්ලා වතුරට ඉබිලා එළියේ ඉන්නවා කියලා දැනගත්තේ ඌ මහදපු බල්ලෙක්. ඇහැ උදව් වුණා ප්‍රතිබිම්බයක් හදලා දෙන්න. හරියට අපි චිත්‍රපටි හෝල් එකේ වාඩි වෙලා ස්ක්‍රීන් එක බලාගෙන අපිම කතාව හදලා අපි රස විඳිනවා. අතන වෙන්නේ අර වර්ණ රූප ටිකක් එහාට මෙහාට යනවා විතරයි. ටීවී එක බැලුවත් ඔච්චරයි කරන්නේ. හැබැයි අපි අර මුලාවේ කොච්චර ඉන්නවද කියනා නම් අපිට හිතෙන්නේ ඕක ඇත්තමයි කියලා. ඒකේ මෙහෙම දෙයක් වෙනවා කියන එක දකින්න ශක්තියක් නැහැ. එතකොට මේ හරි ලස්සන දේවල් තියනවා. දැන් ඇහැ කියන්නේ කාචෙන් මේක ප්‍රොජෙක්ට් කර කර ඉන්නවනේ නේද? මේක අහගන්න පොඩ්ඩ. ඇහැ කියන එකේ වෙන්නේ මොකද්ද? කාචෙන් මේවා ප්‍රොජෙක්ට් කර කර ඉන්නවා නේද? අපේ විඥානය කරන්නේ මොකද්ද? ප්‍රොජෙක්ෂන්ස් ටික බල බලා ඉන්නවා. හරියට අර ෆිල්ම් හෝල් එකේ වාඩිලා චිත්‍රපටිය බල බලා ඉන්නවා වගේ. එතකොට අපි ජීවිත කාලෙම ওই චිත්‍රපටි හෝල් එකේ හිර කරලා තියෙන්නේ. කවදාවත් එළියට යන්න දීලා නැහැ. ඇහැලගෙන තවසේ ඉඳන්. ඇහෙන් පෙන්නන දේ බල බලා ඉන්නවා. හිතාගෙන ඉන්නේ එළියේ තියෙන ඒවා දකින්නවා කියලා. හිතාගෙන ඉන්නේ. නේද? දැන් පේනවද එතන කොහොමද හිතීද අපිව ෆිල්ම් හෝල් එකක දාලා ජීවිත කාලෙම හිර කරලා තිබුණොත් කවදාවත් එළියට යන්න නොදී. හා ඒකේ දානවා එක තිරයක් නෙමෙයි තිර 6ක්ම දාලා දෙන්න. කවදාවත් ජීවිත කාලෙටම එළියට යන්න බෑ. දැන් ඕක බල බලා අපි පුරුදු වෙලා ඉන්න අනිත් අයට කියන්න අන්න එළියේ මේ වගේ දෙයක් තියෙනවා අන්න එළියේ මේ වගේ දෙයක් තියෙනවා. ඕක නිමේද අපි මේ ලෝක ජීවත් වෙනවා කියලා කරන්නේ? ඇහැ නිකන් අර ෆිල්ම් හෝල් එකේ තිරයක් වගේ නේද? කනේ කරන්නේත් ඕකමයි. කනේ තියෙන්නේ සෝත ප්‍රසාදය කියන එකේ අර ශබ්ද සංඥා වලින් අඳිනවා චිත්‍රේ. චිත්‍ර සටහන ඇඳලා දෙනවා තිරේ අර ප්‍රොජෙක්ට් කරනවා. ඕක තමයි විඤ්ඤාණයෙන් බලන්නේ. විඤ්ඤාණයට එතනින් එහා කණෙන් එහා දේවල් අහන්න බෑ. කම්බරේ කම්පණයට අනුව ඒක දකිනවා මිස එළියේ තියෙන සද්ද අහන්න බෑ නේද? ඕකමයි මේ හැම ආයතනෙම තියෙන්නේ. දැන් බිස්කට් කනවනේ රස තියෙන්නේ කොහෙද? බිස්කට් එකේ. අපි හිතන්නේ බිස්කට් එක හරි රහයි කියලා නේද? දැන් බිස්කට් එක කොහෙද තියෙන්නේ? විඥානේ නේ. දැන් බඩේ තියෙන්නේ කාලා ඉවරයි ඉස්සෙල්ලා අපි. දැන් කොහෙද මේ බිස්කට් එක තියෙන්නේ? බඩේ. තමන්ගේ ශරීරයේ ඇතුලේ. දැන් දැනෙනවද රස? දැන් ගෑ ඇතුලේ නේදී මේ බිස්කට් එකේ රස තිබුණා නම් දැන් හොඳට දැනින්නේ නැහැ. බිස්කට් එකේද රස තිබිලා තියෙන්නේ? නෑ. ඔක මේ හපලා හපලා දිවේ ගෑවෙනකොට ස්පර්ශය නිසා හටගත්ත වේදනාවටයි රස කියන්නේ. බිස්කට් එකට රසක් ආйти නෑ. බිස්කට් එකේ රස තිබුණා නම් පිගානේ තියෙද්දිත් රස එන්නේ නේද? රස හදාගෙන ඉතින් කෙල එනවා හටට. ඒ මුලාවෙන් කරන එක. ඒ රස දැනිලා නෙවෙයි නේද? රස ඇත්තටම දැනිලා තියෙන්නේ දිවේ ගැටෙනකොට ස්පර්ශය. දිවේ ගැටුනේ බිස්කට් එක නෙමෙයි. කිව්වොත් ආයිද ආයිද දන්නේ නැහැ. කටින් හපලා හපලා තලපයක් හදලා කෙලත් එක්ක ආනලා ඕක තමයි දිවේ ගාලා තියෙන්නේ. ඕක තමයි මේ හරි රසයි කියන්නේ. ඔය රස ආයි විඳින්න නම් කන්න ඕන මොකද්ද? ඔය දිවේ ගෑවුන જાතිය ටික. ලස්සනට හදපු බිස්කට් එකක් නෙමෙයි. ඔයයි නුවණින් හිතනකොට ඕවා දකින්නකොට කාම ලෝකවලින් මිදෙනවා කියන්නේ ඒකයි. කාම උපාදානය කියන එකක් ඇහුවනේ. කාමයේ තියෙන එළියේ තියෙන බිස්කට් එකට නිතේ අපි දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ බිස්කට් එකේ රස තියෙන්නේ කියලා. බිස්කට් එකේ නෙමෙයි. මේ දෙවේ ස්පර්ශය නිසා ඇති වුණ පස්සපච්චය වේදන. ඕක දකින්නකොට අර බිස්කට් එකට තියෙන තණ්හාවෙන් මිදෙනවා. කියන කාම වස්තු වලට තියෙන තණ්හාවෙන් මිදෙන ආයතනි දකින්න ලකින්. දැන් බල්ලා බිරුවේ අර ද්වේෂෙත් තණ්හාවේ කෑල්ලක් නේ. ඔය ඇහුවේ අර ලෝභෙම කෑල්ලක් නේද ගැටීම කියලා. ඒක එහෙමමයි. ඒ තණ්හාව හින්දාමයි අර බුරන්නේ. එක්ක ඌවයි ලෝලා දාන්න ආසාව. නේද? ඒකට බල්ලා ගේ තණ්හාව ඇති වෙලා තියෙන්නේ එළියේ ඉන්න බල්ලෙකුට. මම කියන්නේ ද්වේෂය ඇති වෙලා තියෙන්නේ එළියේ ඉන්න බල්ලෙකුට. ඌ දන්නේ මේ හිතේ හදපු බල්ලා කියලා. එතකොට ලෝකෙට අයිති දෙයකටයි මේ තණ්හාව. ලෝකෙට අයිති දේවල් වලට තණ්හා කරනවට තමයි ඔය කාම උපාදානය කියන්නේ. කාම වස්තු. හරි. අපි ලෝකේ තියෙනවා කියලා හිතන දේවල් තමයි අපිට කාම වස්තු වෙන්නේ. ඒවා තමයි අපි ඇලුම් කරන්නේ, ගැටෙන්නේ, තණ්හාවෙන් ගොඩ ගහගන්නේ. ඕවා. හැබැයි අපි දන්නේ නැහැ අර බල්ලා වගේ අපිම හිතෙන් හදාගත්තු සංස්කාර ගොඩක් ඇලිලා තණ්හා කරන්නේ සංස්කාර ලෝකයකට. අපි හිතන්නේ භෞතික ලෝකයකට කියලා නේද? මේ බල්ලගේ මානසිකත්වෙත් ඌ හිතන්නේ භෞතිකව ෆිසිකලි තියෙන බල්ලෙක් ඉන්න බල්ලෙක්. සතර මහා ධාතු බල්ලෙක්. එතකොට දකින්න ඔය එළියේ තියෙන ඒවා සතර මහා ධාතු කී කියා ඉන්න නෙමෙයි මේකේ තියෙන්නේ. ආයතනෙන් කරන මුලාව දකින්න. ආයතන නිසා හටගන්න විඥාණයෙන් අපිව මුලා කරන හැටි දකින්න. එතන මේ චිත්‍රපටියක් පෙන්නලා එළියේ තියනවා කියලා අපිව මුලා කරනවා. ඔන්න ඔබ තේරුම් ගන්නවා. වැටහෙනවද මේ කියන කතාව? අර ටික නුවණින් බැලුවොත් තව තේරෙනවා. ඒවා සකස් කරගෙන තියෙන හිතෙන්මයි. ඒ ශරීරේ රියැක්ට් කිරීම අර අර උපාදානයේ ප්‍රතිඵලය. දැන් ඔය දැන් මුලින් රැවටෙනවා කියන්නේ කර්මයක් කරන්නේ. ඒ කර්මයට අනුව විපාක සකස් වෙනවා. හරි. එතකොට ඒවට තමයි ඔය ප්‍රතික්‍රියා දක්වන්නේ. කර්ම විපාක කියලා එහෙම එන්නේ ඒ හදන ඒවා. දැන් මේ පෙන්වුවේ මූලිකම තැන. මේක හටගන්නෙම මෙතන මුලාව හින්දා, ආයතනේ මුලාව හින්දා. ලෝකෙට අහුවෙන්නේම ආයතනේ මුලාව. ආයතනේ පිරිසිඳ දැක්කේ නැති හින්දා, ආයතනයට කරන්න පුළුවන් කාර්ය දැක්කේ නැති හින්දා. මේවා ටිකක් ගැඹුරුයි මේ. ඒ කියන දේ දැන් එක ආයතනයක් හොඳට මෙනෙහි කරගෙන යන්න ඕන. මේකේ රැවටෙන්නේ මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි. එතකොට නුවණක් එනවා මේ ඇහැ මෙහෙම නම් කනක් මෙහෙම මොනි අපි ඉවරවට්ට. ඔව්. තාලේ හදන්නේ කවුද? කන කරන්නේ ශබ්ද දෙන එක විතරයි. ටියුන් එක තාලේ හදන්නේ අපේ මනස. තේරෙනවද? නැවක තමයි දකින්නේ. ඒක එළියේ තියෙන දෙයක් නෙමෙයි. මනසේ හදන දෙයක්. දැන් සද්ද ඇහෙනවා. දැන් හිතන්න ඔය භාවනා කරන අයට සමහර විට ටිකක් නිශ්ශබ්ද වෙනකොට ඇහෙනවා ඔරලෝසුවේ සද්දේ. ටික් ටික් ටික්. ගාලා ඔරලෝසුවේ සද්දේ ඇහෙනවා. ටිකක් භාවනා කරගෙන යනකොට. ඈ නිෂ්කලංකව ඉන්න. දැන් මේ එක શબ્දයක තියනවාද අනිත් શબ્දයට සම්බන්ධය? කලින් શબ્දය තියලා නැතිලා ඉවරයි. දැන් එන શબ્දය අලුත් શબ્දය. ඒකත් හට ගන්නවා නිරුද්ධ වෙනවා. ඊළඟ શબ્දේ වෙනමම શબ્දය. ඒකත් හට ගන්නවා නිරුද්ධ වෙනවා. දැන් අපේ හිත මොකද කරන්නේ? ওই શબ્ද තුනම එකතු කරලා අනුරලෝසුවක් හදනවා. ලෝකෙට අයිති රූපයක් හදනවා. ඇහුනේ ශබ්ද ටික විතර. ඉතුරු ටික කරලා තියෙන්නේ හිත නේද? අර ශබ්දයක් අහලා එළියේ රූපයක් හදනවා. එළියේ රූපේ හදපු ගමන් මුලාව වෙනවා අනිත් ආයතන වලින් ඕක අත්දකින්න පුළුවන්. ශබ්දෙන් දැනගත් උරලෝසු එහෙන් බලන්න පුළුවන්. තේරෙනවද? කණෙන් කරපු වැඩේ එහෙන් කරන්න පුළුවන් කියන මුලාවට ගියා අයියා. කියන්නේ ශබ්දයේ ඇත්ත ඇති ඇටි නොදැක්ක ගමන් ලෝකෙට අහු වෙනවා, මුලා වෙනවා. ලෝකෙට අහු වුණ ගමන් අනිත් ආයතන වලින් ඔන්න තණ්හා කරන්න උපාදාන කරලා දෙයක් හදලා ඉවරයි. උපාදානෙ කියන්නේ ඒකේ බැසගත්ත දැඩිව බාරගත්තා. දැන් මේ මේ හිත කියන දේ එළියේ තියෙනවමයි එහෙම්මමයි කියලා බාර ගැනීමමයි උපාදානය. බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියන එක නිකන් හිතේ ඇති වෙන සිතුවිලි මාත්‍රයක් විතරනේ. නෑ නෑ ඇත්තටම බල්ලෙක් ඉන්නවා කියපු ගමන් අන්න උපාදානය කළා. දැඩිව බැසගත්තයි කියන්නේ. අපේ පාලි වචනේ තමයි අච්චෝසාය තිට්ඨති. ඒකෙම බැසගන්නවා. හරි? අභිනන්දති අවිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ උපාදානෙම තමයි පටිච්ච සම්පදාය තියෙන්නේ. යා රූපේ නන්දි තද උපදාන. යන් රූපයක කැමැත්තක් ඇති වුණා නම් ඕකමයි උපාදාන. හරි? රූපං අභිනන්දතෝ අවිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. අන කැමැත්ත ඇති වෙනවා රූපෙක හොඳයි කියලා සතුට වෙනවා නම් හොඳයි කියලා කියන්න හිතෙනවා නම් ඒකේ බැස ගන්නවා. බැස ගන්නවා නම් කියන එක තමයි දැන් මම කිය. ඒක දැඩිව බාරගත්තා. ඒක එහෙමමයි. එතකොට ඒකේ කැමැත්ත ඇති වෙනවා. ඒක තමයි නන්දිය. ඒකමයි ඊළඟට උපාදාන. හරි. එතකොට මේ තණ්හාවෙන් තොරව නෙමෙයි උපාදානෙ වෙන්නේ. තණ්හාව එක්කම කැමැත්තමයි උපාදාන. ඔව් හරි සියුම් මට්ටම ඔය ටික ඔය බෙදලා කිව්වට එක සැරේ වෙන්නේ එකකට පස්සේ එකක් එනවා නෙමෙයි එක සැරේ වෙන්නේ ඒකයි අපිට ඔය ටික වෙන් කරන්න අමාරු අපි උග වෙන වෙනම දකින්න හදනවා ආ ඉස්සෙල්ලා තණ්හාව ඇතිලා ඊට පස්සේ වරන් එහෙම නෙමෙයි උගේ එක සැරේ මේ එක සිතක ඇති වෙන්නේ ඔය ටික අනුපිළිවෙල දෙන්නේ අපිට පැහැදිලි කරන්න මිසක් ඇත්ත ඇති හැටි ওই ටික එක තමයි හටගන්නේ. දැන් චෛතසික කියන ටික චිත්තය එකම ඔක්කොම එක සැරේ හටගන්න දෙයක්. ওই නාම ධර්ම ටික හිත එකම හටගන්නවා හිත නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. අපි නිකන් පිළිවෙලක් දුන්නාට පස්ස වේදනා සංඥා චේතනා කියලා එහෙම එකක් නැති වෙලා අනික පහළ වෙනව නෙමෙයි. මේ හිතේම ඇති වෙන චෛතසික. එක සැරේ හටගන්න පිළිවෙල දෙන්නේ අපිට අර විස්තර කරන්න විදිහක් ඕනනේ. ඒක නැතුව ඒකෙන් ගන්න එපා මේක නැති වෙලා කාලයක් ගිහිල්ලා ඊළඟ එක උපදිනවා ඒක නැති වෙලා කාලයක් ගිහිල්ලා ඒක උපදිනවා එහෙම නෙමෙයි. මේ සේරම චෛතසික ටික එක සැරේ. හරි? එකකට පස්සේ එකක් නෙමෙයි. නෑ නෑ පටිච්ච සමුප්පාදෙත් එක සැරේ. ඔව් ඒ ඒක ඉතින් අවිද්‍යාව තියෙනකන් එහෙමයි. අවිද්‍යාවෙන් බලනකොට කාලයට දාලා බලන්න. පත්‍ය කරගෙන කියන්නේ මං කියේ මේක තියෙනකොට මේක තියෙනවා. මේක නැති වෙලා මේක හට ගන්නවා කියලා නෙමෙයි කියන්නේ. ඉමස්මෙන් සති ඉදං හෝති. මේක තියෙනකොට මේකක් තියෙනවා. මේක ඉවර වෙලා මේක හට ගන්නවා නෙවෙයි. ඔකයි කටිච්ච සම්පාදේ දකින්න ඕන. මේ කාලයකට දාලා වෙන් කරන්න බෑ. ස්පේන් නැති මිනිස්සුගේ එක කතා කරන්න බැරි වුණානේ නේද? දැන් ඇහැ පේන අය මුලා වෙන එක ඔය කතා කරේ. ඇහැ පේන්නේ නැති කෙනාට අර ඉස්සෙල්ලා කිව්වා වගේ රතු පාට පේන්නේ නැති කෙනාට රතු පාටින් ලෝකයක් හැදෙන්නේ නැහැ. හරි? ඇහැ පේන්නේ නැති කෙනාට වර්ණ වලින් ලෝකයක් හැදෙන්නේ නැහැ. එයා ඒ කියන්නේ ජීවිත ಜಾති අන්ද කියන්නේ උපතින්ම අන්ද නම් එයාට කවදාවත් වර්ණ වලින් ලෝකයක් හැදෙන්නේ නැහැ. අනිත්‍ය වෙතන වලින් හැදෙනවා. වර්ණ වලින් හැදෙන්නේ ලෝකයක්. එතකොට ලෝකයක් හැදෙන්නේ නැහැ කියන්නේ එයා රහත් වෙලා නෙමෙයි. මේ මුලාව දකින්න අවස්ථාවක් නැහැ එයාට. දැන් මුලාව වෙන එක සිද්ධ වෙනකොට මේක දැකලා තේරුම් ගන්න පුළුවන්. ඒකයි මේ ආයතන වැඩ කරන එක අවශ්‍යයි ධර්මය අවබෝධ කරගන්න. නෑ මෙහෙමයි. ඉතින් ආයතනයක් වැඩ කළේ නැහැ කියලා හිතේ වේගය අඩු වෙන්නේ නැහැ. චිත්ත ඒ හදන හැම හිතක්ම මුලාවෙන් තමයි හදන්නේ. ඉතින් ඒ වේගයේ අඩුවක් වෙන්නේ නැහැ, ඒක ඇහැක් පේන්නේ නැහැ කියලා. අර වේගෙන්ම හිත වැඩ කරනවා.
අනිත්‍යයෙන්
රූපාන්තර ලස්සන. අනිත්‍යයෙන් රූපාන්තර ලස්සන. ඔව්. ඔව්, අනිත්‍යය ඊට වඩා සංවේදී. හරි. එක ආයතනයක් තිබුණත් ඇති මුලාවෙන්. මේ පහම නැතුව හිත විතරක් තිබුණත් ඒත් ඇති. පරණේ වල හිත හිතා මුලා වෙවි. නැගයි. මනෝ විඥානේ තමයි ලොකුවටම මුලා
කරන්නේ. මේ නිසානේ සිත විසකයි දුබල සබරින්නේ
නිවන් දකින්න සිත විසයි කියන්නේ. මොකද මම අවබෝධ කරගන්න සිත කර. ඔව්. ඒක නම් ඉතින් මන් concepts ගොඩක් නේ ඔය හදන්නේ නේද? හිතා ගන්න. අපි මේ අත්දකින්න දේවල් වලින් ගන්න බලමු. බණ බණ ඒක ධර්මය ඇහුණට අපි අහන්නේ නැහැ. අපි අහන්නේ අපට ඕනේ. දැන් කලින් අහපු ගේවට මේක දාගන්න. ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් මේ දැන් මේ ධර්මයක් කියා දෙනවට වඩා අමාරුයි තියෙන දෘෂ්ටි ටිකකට. ඒක අපිට ඉතින් ඒ ධර්ම සාකච්ඡාවේදී හොඳට පේනවා. මුකුත් නොදන්න අයට කියා දෙන්න ලේසි. මේ හදාගත්තු දෘෂ්ටි ටික කඩන එක තමයි තියෙන අමාරුම වෙන්නේ. ඒක ඉඳන්මනේ අහන්නේ, ඒකටම දාගන්නවා මේ කියන එක. එතනමයි අපිට වැරදු නැත. දැන් ඒකමයි මම අර නිරුක්ති පැත්තෙන් යන්න එපා කියන්නේ. අපි දෘෂ්ටි හදාගන්න. හදාගත්තාම ඕක කඩන්න ඊට වඩා මහන්සි වෙනවා. ඔව්. ඒක මත දාගත්තට පස්සේ ඕකෙන් මිදෙන්න ලේසි නෑ. අර ධර්මයේ දකින්න එක ඊට වඩා ලේසි. දෘෂ්ටි කඩන එක. දැන් මේ දෘෂ්ටි කඩන එකනේ ඇත්තටම කරන්නේ. දැන් බල්ලා හදාගත්තු දෘෂ්ටිය කඩන්නනේ ධර්මයේ ගන්නෙ. ඉතින් අපි ඒක කඩන්න කියලා තව දෘෂ්ටියක් දාගත්තාම ඒව කඩන්න තව උත්සාහ කරන්න. හ්ම්. ඒකේදී මේ හාමුදුරන්ට වෙනලා හරියන්නේ නැහැ. ධර්ම ඒකනේ
අත්තම
පවතින කතාව. මෙහෙමයි අපි දැනගන්න ඕන හරි හාමුදුරුවරු කොහොමද ගන්න හරි බණ අහන්න. මේ මේවා දේශනා කරන හාමුදුරුවරු ඉන්නවා. හරි. ධර්මය අහන්න අද කාලේ තියෙනවා. ඒ අතරේ අනිත් ඒවාත් තියෙනවා. ඉතින් තමන් පරිස්සම් වෙන්න ඕන කොයිකද? ඔව් ඒක එහෙමම තමයි. දැන් කවුරුත් කියා දෙන්නේ මේ නරක චේතනාවෙන් නෙමෙයි. කවුරුවත් අමාරු ඉදාන්න හිතාගෙන කියා දෙනවා නෙමෙයි. ඒගොල්ලෝ දැක්ක මට්ටමට තමයි කියා දෙන්න බලු. නේද? නොදන්න දෙයක් කියා දෙන්න බෑනේ. ඒක හින්දාමයි මම කිව්වේ මගේ කෙලස් මට්ටමට දේන ටික මම කියනවා. ඒක Taman නුවණින් හොයලා බලන්න මේක හරිද වැරදිද, මේකේ ධර්මයක් දකින්න පුළුවන්ද? නේද? දේශනා වලින් අහන කරුණ පිළිබඳව විමසන්නම ඕන. ඔව්. දැන් මම නම් කියන්නේ ඕන වැරදි දෙයක් කියන ඒවා ගිහිල්ලා අහන්න.
සාංශේවාදී
එපා කියන්නේ.
සාංශේවාදී බව කියලා
ඒක කිව්වොත් මට තේරෙන්නේ මොනවාදීද? සංශේ. මොකද්ද ඒකේ තේරුම? විම ඔව් ඒ කාලාම සූත්‍රය එහෙම කියන්නේ මේ විමසන්න කියලා. නෑ මෙහෙමයි. දැන් විමසන්න කියන්නේ මේ ධර්මයට විනයට ගලපලා බලන්න. අපි මෙන්න මේ බේසික්ස් ටික දැනගත්තාම මේ ආයතනෙන් කරන මුලාව මේකයි ආයතනෙ මේකයි කියලා දැනගත්තාම ඔය ඕන දේශනාවක් අහන්න බය වෙන්න දෙයක් නැහැ. හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා නිකම්ම පේනවා. මේ ලෝකෙට අයිතිව දකින දෘෂ්ටියකින් කියන බණක්ද ලෝකෝත්තර දැක්ම ගැන කියන එකක්ද කියන එක පැහැදිලිව පේනවා. මෙතන මේ මේ ඔතන තමයි මේ සම්මා දිට්ඨිය ඇති වෙනකොට වෙනස තියෙන්නේ. තමන්ට මේ කියාව එනවා මග නොමග තේරුම් ගන්න. හරි ඒකයි වෙන්නේ. ඊට පස්සේ බය වෙන්න දෙයක් නැහැ කවුරු මොනවා ගෙව්වත්. ඒ එක එක වචන වලට දැන් තේරුම් දීගෙන ඉන්නේ නේද? නිච්ච නැති නිසා අනිච්චයි. ඒක ගැලපෙනවා ධර්මයට. ගැලපුණාට ඕක ධර්මෙ නෙමෙයි. ධර්මයට ගලපන්න පුළුවන්. යද නිච්ඡං තං දුක්ඛං. එහෙම නැත්නම් යම් පිච්ඡං අලබති තම්පි දුක්ඛං. ඒක ධර්මයේ තියෙන කාරණා. ඒක ඒකට ගැලපෙනවා. කැමති දේ නොලැබෙනකොට දුකයි කිව්වොත් කාටවත් වැරදි කියන්න බෑ. හැබැයි ඒක විතරක් නෙමෙයිනේ දුක කියලා දෙන්නේ. යම් පිච්ඡං අලබති තම්පි දුක්ඛං කියන එක විතරක් නෙමෙයිනේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒක විතරක් අල්ලගෙන කියන මේ නිච්ච නැති මොකද්ද? ඉච්ච නැති නිසා දුකයි කිය. ඒ කතාව වැරදි නෑ. ඒ කතාව හරි. හැබැයි ඕක ධර්මයෙන් කෑල්ල. ඒකයි අර නිරුක්ති පස්සේ ගිහාම මුලා වෙනවා කියන්නේ. අනිත්‍ය කියන එකේ නියම තේරුම මං කිව්වේ අනිච්ච සංඥා සූත්‍රයේ කියෝලා බලන්න ඔයගලන්ට පැහැදිලිව තියෙනවා බුද්ධ වචන. රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස සත්තංගම. අන්න එයා රූපේ අනිච්ච සංඥාව වඩන. රූපේ මොකද්ද? රූපේ හටගන්නේ කොහොමද? සමුදය. දැන් පෙන්වෙන්නේ රූපේ මොකද්ද? අර වතුරේ ඉන්න බල්ලා. රූප සමුදය මොකද්ද? මේ බල්ලාගේ තියෙන මුලාව, අවිද්‍යාව, ඇත්ත ඇතියටි නොදන්නකම. හෙල් ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේ සමුදේ නෑ, අපේ නෑ මේ සමුදේ. එතකොට අපිට බල්ලා නිරුද්ධයි. පිටින්නේ අත්තන්. බෝතලෙත් එහෙම වුණා නම් හොඳයි. මම දන්නේ නෑ වුණාද කියලා. ඒක තමයි විදර්ශනය කරන්න තියෙන්නේ. හැබැයි මෙතන පරිස්සම් වෙන්න දැන් දෙකක් තියෙනවා. දැන් මං දැන් අපි බල්ලාට කිව්වට බල්ලෙක් නෑම කියන්නත් බෑ. එහෙනම් පේන්නේ මොකක්ද? ඒ කියන්නේ මුකුත් නෑ කියන එක දෘෂ්ටිය. හරි. මුකුත් නෑ කියන එකත් වැරදි දෘෂ්ටිය. මුකුත් නැත්තම් පේන්න විදිහක් නෑ. හැබැයි බල්ලෙක් ඉන්නවා කියන එකත් වැරදි දෘෂ්ටිය. නේද? ඔව්. මේ හේතු යෙදෙනකොට මෙහෙම පේනවා. ඵලය තමයි පෙනීම. පෙනෙන්න හේතු ටික යෙදෙනකොට පෙනීම තියෙනවා. බල්ලෙක් හිටියොත් මේ ඔය කතාවේ නැහැ. ඔව් ඒක තමයි. දැන් ඔය රූපේ මන් තව ටිකක් හිතන්න දීලා තියෙන්නේ. ඔගේ බල්ලෙක් නෙමෙයි ඉන්නේ. මොකෙද ඉන්නේ? නරී. ඔව්. මෙච්චර වෙලා බල්ලෙක් කියලා හිතාගෙන ඉන්නේ ඔය නරියෙක්ගේ රූපයත්. ඒකත් තව ටිකක් හිතන්න දීලා දෙන්න. එන් දැන් ඒ උපමාව දෙන්නේ ඒ උපමාවෙන් මේක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. දැන් අපේ ආයතන වලට අපි රැවටෙන්නේ කොහොමද? මේවට දදා බලන්න ඕන. දැන් මේ ඇහැට පේනවා කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවය. පෙනෙන්න හේතු ටික යෙදෙන හින්දා පේනවා. ඒ හේතුප්‍රත්‍ය ටික යෙදෙන හින්දා පෙනීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. ඒ හේතු යෙදෙන්නේ නැත්තම් පේන්නේ නැහැ. හරි. ඉතින් මේ හේතු ටික හටගත්තු හින්දා පේනවා. හේතු යෙදුනේ නැත්තම් පේන්නේ නැහැ. පෙනීම පෙනීමෙන් නැවතුනොත් එතනින් එහාට අපි කරුණු හදන්න ගියේ නැත්තම් බල්ලටත් තේනවා. පේන්නේ නැහැ කියන කිව්වොත් වැරදි නේද? එතකොට පෙනීම පෙනීමෙන් නවත්තන්න නැතුව බල්ලෙකුත් හදන එකයි මෙතන වැරද්ද. තේනවා? පෙනීමේ සිද්ධිය නිසා ලෝකෙට අයිති දෙයක් හදන එකයි මෙතන වැරද්ද. පෙනීම නිමෙයි වැරද්ද. පෙනීම පටිච්ච සමුප්පන්නයි හේතුප්‍රත්‍ය. හරි? දැන් අපි ඒක හේතුප්‍රත්‍ය දකින්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව දකින්නේ නැහැ. මේ හේතු නිසා හටගන්න ඵලයක් කියලා දකින්නේ. එහෙම දැක්කනම් එතනින් එහාට ලෝකෙට අයිති දෙයක් හදන්න යන්නේ නැහැ. හැදුවක් ගන්නවා ඔබ හිතෙන් මේ අවිද්‍යාවයි මුලාවයි යෙදුන හින්දායි ඔය එහෙම හිතෙන්. ඉතින් ඕක තමයි මම අර මුලින් කියද්දි සමහරව එකඟ වුණ නැතු ඇති අර සංඥාව කියන එකට මම කිව්වේ. රූප සංඥා, සද්ද සංඥා, රස සංඥා ඔහොම කියලා. ඔය සංඥාවක් කරන් දෙන එක විතරයි මේ ආයතනෙට පුළුවන්. ඇහැට පුළුවන් රූප සංඥාවක් කරන් දෙන්න. ඒ කියන්නේ වර්ණ සටහන්. කනට පුළුවන් ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරයි. හරි? එහෙදි. ඔය සංඥාවට බුදුහාමුදුරුවෝ උපමා කරන්නේ මොකද්ද? නිරේඟුව. සංඥාවට උපමා කරනවා මිරිඟුව. මරීචික උපමා සංඥා. ඇයි මිරිඟුවට උපමා කරන්නේ? අපිට මිරිඟුව පේනකොට අපි වතුර කියලා හිතුවම ප්‍රවටුණා නේද? පෙනෙන ස්වභාවයක් විතරයි මිරිඟුව. ඒකට අදාළ රූපයක් තියෙනවා කියලා හිතන්න ගිය ගමන් අහු වුණා. මිරිඟුවට රවටුණා. මිරිඟුව මිරිඟුව විදිහට දැක්කනම් අපි රූප පණවන්න යන්නේ නැහැ. තේරෙනවද? දැන් පෙනීමෙන් රූප සංඥාවාවට ඒකට අදාළ රූප පණවන්න යන්නේ නැහැ සතර මහා ධාතු රූප. මිරිඟු ස්වභාවය දැක්කන. මේ සංඥාව මිරිඟුව. එහෙනම් මේ පේන්නේ මිරිඟුව. චිත්‍රපටිය පේන්නේ කියලා හිතුවත්, ෆොටෝ එකක් පේන්නේ කියලා හිතුවත්, මිරිඟුවක් පේන්නේ කියලා හිතුවත් ඔක්කොම එකයි. අපිට වෙලා තියෙන්නේ ඕක දිහා බලලා රූප පණවන්න යනවා. ඒ කියන්නේ සතර මහා ධාතු රූප හදනවා අපි. මවුන් කාර්යය ඉන්නවනේ නේ දෙවියන් වහන්සේ. මායාවේ තමයි විඥානේ මායාකාරය. හරි? එතකොට ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඔය ධර්ම කරුණු ඔක්කොම උතන තියෙනවා මේ මේක හරියට දැක්කොත්. ඔය තේරුම් ගන්න. ඔව්. ඒක තේරුම් ගන්න මම ඉන්නවා කිව්වත් දෘෂ්ටියක් මම නැහැ කිව්වත් දෘෂ්ටියක්. ඒකාන්තකින් තවාන්තයකට පැන්න. සාස්වතවාදෙන් උච්ඡේදවාදයට පැන්න විතරයි. ඒක නිවන නෙවෙයි. ගොඩක් අය හිතාගන්නේ ඕක තමයි නිවන කියලා. මේ ශරීරේ මම ඉන්නවා කියලා පටන් ගන්න ශරීරය කඩලා කඩලා බලලා කියනවා මම නැහැ කියලා. හරි දැන් නිවන් දැක්කා කියලා හිතනවා. මේක එක දෘෂ්ටියකින් තව දෘෂ්ටියකට පැනීමක් විතරයි. සම්මාදිට්ඨියේදී බලන්න ඕන දැන් රූපය හින්දානම් මම කියලා හිතුනේ. මේ ශරීරය හින්දානම් මම කියලා හිතුනේ. අන්න දාන්න. ඉති රූපං ඉති රූපස්ස සමුදය. ශරීරය කියන්නේ මොකද්ද? ශරීරය හටගත්තේ. හරියට සමුදය දැක්කනම් ශරීරේ Nirodhe පේනවා. ඒක ටිකක් ගැඹුරුයි. ඉතින් ශරීරය හටගත්තේ ඇයි කියනකොට ටිකක් යනවා අර මෞකුසේ පැත්තට යනවා. එහෙම නෙමෙයි. මේ අතක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? කොහොමද දැනගත්තේ තමන්ගේ අත තියෙනවා? ඈ? ඇහෙන් දැකලා. චක්කු විඥාණයෙන් කිව්වා ඔන්න අතක් තියෙනවා කියලා. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? රූප සංඥා කරන් දෙන එක. මිරිඟුවක් පෙන්නනේ. නේද? මිරිඟුව දැකලා දෙයක් තියනා කියලා පනවමු. ඒක එක පැත්තක්. අනිත් පැත්ත ඇහැට දකින්න පුළුවන් අභ්‍යන්තර ඒවාද බාහිර ඒවාද? බාහිර ඒවා. ඉතින් එළිය තියෙන එකකට නේද එහෙනම් මම කියලා දුන්නා. අත තියෙන්නේ එළිය. එනද ඔව නිකන් මේ සාරිතේ මේ මොනවද කියන්නේ කියලාත් හිතෙනවනේ. ඒවා ඒක තමයි ඕවා ටිකක් ගෝචර වෙන්න ඕන මොන මෙහෙවන්න. එකපාරට වැටෙන දේවල් නිවේ. හැබැයි දකින්න බැරි දේවලුත් නිවේ නුවණින් බලන කෙනා. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදේව. සමුදේ රැක්කොත් නිරෝධේ වේනවා. මේකත් මුලාවෙන්ම හදපු එකක්. ඉතින් ඇත්ත ඇති හැටි කියන එක යථා භූත ස්වභාවය කියන එක අපිට නිකන් ගෝචර වෙන්නේ නැහැ. ප්‍රඥාවටමයි ගෝචර වෙන්නේ. මොකද අපේ දෘෂ්ටි බලවත්. සංසාරේ ආවේ ওই දෘෂ්ටි ගොඩේමනේ. ඇත්ත ඇති හැටි දකින්න පැත්තකින් නෙවෙයි. ඒකයි මේක මෙච්චර අමාරු. මේ කිව්වට මේක විතින් වැටෙන්නේ නැහැ. Taman ආයේ ආයේ උත්සාහයක් ගන්න ඕන මේවා මෙනෙහි කර කර බලන්න මේ මොකද්ද මේ වෙන්නේ? ආයතන වලින් අපි රවට්ටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ගැන ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා නුවණින් විමසමින් බලන්න. මොකද අපි විදර්ශනය කරනවා. මොකද අපිට සාමාන්‍ය මට්ටමට පේන්නේ නැහැ අපේ රැවටි. මේ ධර්මයත් එක්කම සම්මා දිට්ඨියද බලන්න. ඒකට තමයි ටිකෙන් ටික අවබෝධය. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ මේ ඕන දෙයක් කතා කරන්න පුළුවන්. මේ මොන මතේ කිව්වත් අපි බණිනවා නෙමෙයි. ඒක අපි පැහැදිලි කරගන්න ඕන. ඒක ඒක හැබැයි රහතන් වහන්සේ. තෝරලා වැඩන්නේ. ඒ කියන්නේ ඒක එක්ක ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. ඒ ලෝකෙට අහිති මෙහෙමයි ලෝකේ ඉක්මවා දකින්නකොට වෙන්නේ ලෝකෝත්තර වෙනකොට වෙන්නේ ලෝකෙට අහිති ධර්ම වලින් මිදෙනවා. ලෝකෙට අහිති ධර්ම තමයි අටලෝ දහම කියන්නේ. අටලෝ දහම තේරෙනවද? ලෝකෙට අයිති ධර්ම තමයි අටලෝ දහම. සැප දුක් හොඳයි නරකයි නින්දා ප්‍රශංසා ඕවා ගණන් ගන්නෑ ලෝකෙ ඉක්මවා දකින විට. දැන් අපි මේ එක එක ලස්සන ලස්සන ඇඳුම් අඳින්නේ ඇයි? අපට ඕන හින්දාද? අනිත් අයට ඕන හින්දා. අනිත් අයට ඕන එක ගණන් ගන්නේ නෑ ඇත්ත දකිනකොට. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ මේ සිවුරයි පාත්‍රයයි විතරයි. ඔයිට වඩා අනිත් අය සනසවන්න අපි එක එක නානා ප්‍රකාර ඒවා අඳින්න අවශ්‍ය නැහැ. හැබැයි ඕක ගැඹුරු මට්ටම. ඒ මට්ටමින් දැම්ම මේ කරන්න යන්න එපා. ඕක අවබෝධ කරගන්න නැතුව. එතකොට පොඩි සාරුවිට ඉන්න පුළුවන් මානසික රෝගී තත්ත්වයකට. එහෙම යන්න එපා. මේක අවබෝධෙත් එක්ක ඉබේ එන එක. හිත රවට ගන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ප්‍රඥාවෙන් දකින කොට ඒකට අනුව වැඩ කරනවා. එහෙමයි වෙන්නේ. හොඳයි අපි දැන් මං හිතන්නේ අවසන් කරන්න කාලේ හොඳයි කියලා නේ. ප්‍රශ්න මොනවා හරි නැත්නම් අපට පුළුවන් අවසන් කරන්න. ඉතින් මේ කාලය තුල ඔයගලන්ට සතුටු වෙන්න පුළුවන් එකක් තමයි මේ කාලය තුල වෙනදා නැති සීලයක් රැකුණා. අපි අමුතුවෙන් සීල් සමාදන් වුණ නැතුවට හොඳ සීලයක් රැකුණා. හරි? මෙන්න තැනක හිටියනම් කෙලෙස් අරමුණුමයි එන්නේ. මේ ධර්ම සාකච්ඡාවලදී එහෙම වෙන්නේ නැහැ. සීලයක් රැකුණා, සමාධිය යම් ප්‍රමාණයකට වැඩුණා, මානසික ඒකාග්‍රතාවයක් තිබුණා, ඒ වගේම ප්‍රඥාව වැඩිවීමක් වුණා. ඒක තමයි ගොඩාක් වැදගත්. මේවා අහනකොට වැඩෙන්නේ ප්‍රඥා. මේවා එක්ක නුවණ මෙනෙහි කරනකොට වැඩෙන්නේ ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා වැඩෙන වැඩපිළිවෙලක අද දවස තුල යෙදුනා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල් වෙනවා. මහානිසංස කියන්නේ යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල දීමේ ශක්තියක් තියෙනවා, බලවත් කුසල්. ඒ නිකන් දානයක් දුන්නට වඩා ඒ ප්‍රතිපත්ති පූජාව උසස් කියන්නේ ඒක. දවට සතුටු වෙන්න පුළුවන් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මේ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන මේ දෙවිදේවතාවුන් වහන්සේලා පවත් අපේ පවුල්වල සැම ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදර බාධකයන් නරක කපල උපද්‍රව වෙන්න තියෙනවා, ඒ සමගින් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එකට ගාථා කියමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්පරන්ති. යම් කිසි නළගිය ඥාති කෙනෙක් නරක තැනක ඉපදක් ලැබලා පින් බලාපොරොත්තු වෙ ඉන්නා නම් මේ පින් තමන් කරපු පිනක් සේ සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තිය ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේයෝ. මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය. මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාව. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතන් සමාගමෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මෙහි බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මෙහි බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මා මෙහි බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වගේම අද මේ වැඩසටහන මේ ඔර්ගනයිස් කරපු මේ මෙතනියම බොහොම මහන්සි වුණා. මට ඊයේ කතා කරනකොට මට හිතුණේ කතා කරන්නත් අමාරු වගේ මං හිතන්නේ ටෙලිෆෝන් කෝල් අරගෙනම වෙද්දි. මේ බොහොම වැඩි සමහන්සියක් කියලා මේ කරපු කාර්යය මං හිතනවා බොහොම සාර්ථකයි කියලා. යම් කිසි කෙනෙක් යම් කිසි අවබෝධයක් ලැබුවා නම් ඒ පින් සේරම ඒ මෙතනියට සම්මෝදන් වේවා කියලා.
දැන් පැමිණ සිටින්නේ එක් දින වැඩසටහනේ අවසාන මන්දියේදී. අපට කිතුකමක් කියනවා.